अपस्या उदय एका जीवित यो अस्तो उदय तथागत ज्ञान से බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් කෙනෙක් අවුරුදු 100 ජීවත් වෙලා මරණයට පත් වෙනවා නම් ඒ අවුරුදු 100 ජීවත් වුණේ කෙනා කොට ගැනීමත් අවසන් වීමත් කියන කාරණාව මනාව දැකලා නැත්තම් අවබෝධ කරලා නැත්තම් ඒ අවුරුදු 100 යම් කෙනෙක් එක දවසක් හට ගැනීම අවසන් වීම කියන ඒ ස්වභාවය ධර්මතාවය දකිමින් ජීවත් වුණා නම් ඒ අවුරුදු 100ක් ඒ දහම නොදැන ජීවත් වුණු කෙනාට වඩා ඒ එක දවස ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් සම්මතක් කරා. ඉතින් පින්වත්නි අපි හැම දිනකටම අපේ ජීවිතවල සංසිඳීම සැනසීම සැපය අවශ්‍ය වෙලා ඒ වෙනුවෙන් ජීවත් වෙන පිරිස අපි විසුවෙන් ජීවිතයේ අසහනය පීඩාව දුක වෙහෙස කියන දෙයට කැමති නැහැ. ඒ නිසා කවදාවත් අපි සැලසුම් කරලා නැහැ ජීවිතයේ මේ මේ දුක් විඳින්න ඕනේ, ඒ දුක් විඳින්න මේ මේ දේ කළ යුතුයි. මෙහෙම වෙලාවෙ සැලසුම් කළේ සැනසීම සැපය සංසිඳීම වෙනුවෙන්. නමුත් ජීවිතේ හරි පුදුම දෙයක්. අපි සැනසීම සංසිඳීම සැපය සැලසුම් කරනකොට ඒ සැලසුම් කිරීමේ ඉඳන් ජීවිතයේ තියෙන පීඩාව විස දුන් තියන දේ. අපි කැමති වෙන සියල්ල අපේ ජීවිතවලට ලැබුණත් ඒ බලාපොරොත්තු වෙන හැම මට්ටමකම අපේ අවශ්‍යතාවයට අපි ළඟා වුණා. ඒ ජීවිතේ දේම වෙහෙස, අපේ ජීවිතේ දේම පීඩාව, අපේ ජීවිතේ දේම දුක. අනතරේ ඒ වගේම අපිට තේරෙනවා බයතද ගැනීම. ඉතින් මෙන්න මේක ආර්ථික මට්ටම් මනුව වෙනස් වෙලා නැහැ, ජාතියාගම මනුව වෙනස් වෙලා නැහැ. මේක හැම කෙනාගේම ජීවිතය බැඳිච්ච දෙයක්. එහෙනම් මෙන්න මේ අපි ප්‍රාර්ථනා කරන කැමති වෙන සැනසීම සැපය සතුට කොහොමද අපේ ජීවිතයට එන්නේ කියලා පරීක්ෂණය කරන්න කැමති ප්‍රඥාවන්ත පිරිසට සැනසීම සංසිඳීම කියන දේ ජීවිතයේ උපදවගෙන විවිධින්න කැමති පිරිසට ජීවිතයේ සැනසීම සැපය සංසිඳීම උපදවගත්තා වූ ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ගැන අහන්න ලැබෙන ඒ ගුරුවරයා පෙන්වා දුන්නු මඟ දහම් පොරොත්තුවේ ආයුධ මාර්ගය ගැන විස්තර අහන්න ලැබෙන. ඒ යම් කිසි කෙනෙක්ගේ ධර්ම මාර්ගය අධ්‍යයනය කළොත් ඒ භාග්‍යවතුන් වහන්සේ කියන ධර්මාර්ථයේ ජීවිතයට සමීප කරගන්න උත්සාහවත් වෙනොත් ඒ ධර්මාර්ථයේ ජීවිතයට සමීප කරගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ජීවිත බල තමන් බලාපොරොත්තු වෙන ඒ ඉලක්කය තමන්ට විඳින්න පුළුවන් තමන් විඳිනවා කියලා තමා තුළින් දැක්ක පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් කැමැත්ත අවශ්‍යතාවය උපදවගත්ත මේ පින්වත් හැම දෙනා බොහොම වටින පිරිසක්. ඉතින් පින්වත්නි මේ මුළු ලෝකෙම අපේ ජීවිතයේම තුටි අසත්‍යයකින් වැහිලා තියෙනවා කියලා අපට බැලූ බැලමටම තේරෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිත අත්දැකීම් තුළ හැම වෙලාවෙම අපි බැහැගන්න එක, පිළිගන්න එක, සතුටු වෙන එක තියෙන දේ යෙදලා තියෙනවා. ඉතින් මේ නිසා අපි කැමති සැප සතුට තියෙන දේ අපේ ජීවිතයට එන්නේ නැතුව දුක් පීඩා වෙහෙස ගලාගෙන යනවා කියන දෙයක් සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙන අපි කැමති විදිහට නෙවෙයි ජීවිතයේ සැනසීම සපයන්නේ කියන මූලික තැන ඉදන් අර්ථ විනිශ්චය කරන ශ්‍රාවකයෙකුට තේරුම් ගන්න පුළුවන්. අපි තේරුම් තියෙන ප්‍රියමනාප වූ දේවල් තමන්ගේ කරගෙන ඒවා විදින් ලං කරගෙන ඉන්න කැමැත්ත අපට තියෙනවා, අවශ්‍යතාවය තියෙනවා. ඒ වෙනුවෙන් අපි වෙහෙසෙනවා. ලැබෙන දේවල් වල ප්‍රියමනාප කැමැත්ත සතුට ඇති වෙන දේ තමන්ගේ කරගන්න ලං කරගන්න ඒව විදින්න අවශ්‍යතාවය අපට තියෙනවා. ඒ විදිහෙන් අපි උත්සාහවත් වෙනවා. විදින්න ලැබෙන සුවඳ රස ශරීරයට දැනෙන ඒ අත්දැකීම් වලින් කැමති ප්‍රියමනාපයි කියලා මම මගේ කියලා ලං කරගන්න කැමැත්තෙන් ඒවා හොයන ඇසුරු කරන ස්වභාවය අපේ ජීවිතවල තියෙනවා. ඒ අපි සතුටු වෙන්න පුළුවන් කියන අදහසක් අපට තියෙනවා. අපේ ජීවිතේ එහෙමයි යන්නේ. ඒ දේවල් අපි කැමති දේවල් ගැන හිතමින් කල්පනා කරමින් අපේ ජීවිතයේ සතුට සැනසීම විඳින්න පුළුවන් කියන අදහසෙන් අපි කැමති ප්‍රේමනාප දේවල් ගැන හිතමින් කල්පනා කරමින් ජීවත් වෙනවා. මෙන්න මෙහෙම ජීවිතයක් තමයි අපේ ජීවිතය. අපේ ජීවිතයේ යෙදিলা තියෙන අපේ ජීවිතයේ ප්‍රියමනාප වෙන්නේ සැනසීම සතුට උපද්දව ගන්න ප්‍රියමනාප වූ දේවල් ලේක රාශීකරණය එක ඒවා විදිහ එක ඒවා ඒක රාශී කරගන්න වෙහෙසෙන එක. ඒ වැඩපිළිවෙලේ හැබෑම සැනසීමස්ලපයක් තියෙනවද කියලා ප්‍රඥාවන්ත වූ පිරිසට තමාගේ ජීවිතය තුළින් පරීක්ෂණය කරලා උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. එමත් මේ ලෝකයේ තමා ප්‍රේමනාපයි කැමති සතුටින් තමන්ගේ කියලා බලන්න අහන්න ස්පර්ශ කරන්න කරගෙන ධ්‍යානවල ඉන්න විදින්න කැමැත්තෙන් තියෙන දෙයක් පුද්ගලයේ අපේ වෙන වෙනම ගියොත් අපට අහිමි වෙලා ගියොත් අපි අකමැති ස්වභාවයට පත් වුණොත් අපේ ජීවිතයට නොයෙක් වාරවලදී පීඩා දුක් වෙහෙස ඉපදුන බව අපි හොඳටම දන්නවා. කවදාවත් අපි බලන්න අකමැති අහන්න අකමැති දේවල් විනාශ වෙලා ගියා කියලා නැති වෙලා ගියා කියලා ඒවා අපට දෙන්න හෙන්න නැහැ කියලා අපි පීඩාවට දුකට වෙහෙසට පත් වුණේ නැහැ. එතකොට අපි තුළින් අපට තේරුම් ගන්න පුළුවන් පණිවිඩය අපේ ජීවිතය තුළින් අපට දෙන පණිවිඩය තමයි කැමැත්ත බැඳීම ලංකර ගන්න තියෙන අවශ්‍යතාවය මොමගේ කියන මෙන්න මේ හැඟීම මත දුක නිර්මාණය වෙනවා කියන. ආදරය කැමැත්ත බැඳීම මොමගේ කියන වටිනාකම නැති තැන එහෙම දුකක් ජීවිතයට එන්නේ නැහැ කියන එක සාමාන්‍යයෙන් අපට මේ ජීවිතය ගැන විනිශ්චය කරලා බලනකොට තේරෙනවා. එතකොට පින්වත්නි, අපි සතුටට කැමති කියලා ජීවත් වුණාට අපි දුක ඇති වෙන විදිහට ජීවත් වෙන නිසා නොතන වැරද්දක් තියෙනවා මුලින්ම. අපි කැමති සතුටට, නමුත් අපි කරන්නේ ජීවිතයට දුක ඇති වෙන වැඩ පිළිවෙලේ අපි එදලා ඉන්නවා. පිච්චෙන් අගමති කෙනෙක් රත් වෙච්ච ගිනියම් වෙච්ච දෙයකට නැවත නැවත අත දෙනවා වගේ. එයා පිච්චෙන් අගමති. ප්‍රාර්ථනාවත් මට පිච්චෙන්න ඕනේ නැහැ කියලා. නමුත් එයා කරන්නේ රත් වෙලා ගිනියම් වෙලා තියෙන දෙයකට නැවත නැවත අත දෙනවා. ඉතින් කොහොමද පිච්චෙන් නැතු වෙන්නේ? ඉතින් අපට දහස් වාරයකටත් වඩා අපේ ජීවිතය තුළින් එන එන පෙන්නලා තියෙනවා මේ ධර්මතාවය. චූටි දවසේ ඉඳන් ප්‍රේමනාප උදේ තමන්ගෙන් වෙන් වෙලා යනකොට, නැති වෙලා යනකොට, අහිමි වෙනකොට, කෑ ගහලා අඬපුවාර ඕන තරම්, තමන්ගේ අම්මා තාත්තා රැකියාවට යනකොට, සමහර විට ගෙදර චූටි දරුවා තියලා යන වෙලාවේ දරුවා කොයිතරම් තමන්ගේ අම්මගේ වෙන්වීමෙන් තාත්තගේ වෙන්වීමෙන් කෑ ගහලා අඬනවද කියලා අත්දැකීම් ඇති. මේ කියන්න බැඳීම ආදරේ ප්‍රේමනාපය මත ජීවිතයේ දුක කියන දේ ගලාගෙන එනවා. ඒක කාල ભેදයක් නැහැ, වයස ભેදයක් නැහැ. නමුත් මේ පණවිඩේ අපි අඳුරගන්නේ නැති වැරද්ද නිසා අපි මුළු ජීවිත කාලයක්ම නැවත නැවත ප්‍රේමනාප උදේ ජීවිතේ එකතු කරගන්න සතුටු වෙන්න පුළුවන් කියන අදහසක ඉන්නවා. පින්වත්නි, මේකත් දුස්තියක්, ඒක මිත්‍යාවක්. ඒක දෙකටත් කියන්න පුළුවන් මිත්‍යා දුස්තියක් කියලා. දුක ඇති වෙන දේ සැපයි කියලා හිතනකොට ඕකට තමයි බුදුරජාණන් වහන්සේ කිව්වේ සංඥා විපල්යාස කියලා. වැරදි සංඥාවක්, මාරු වෙච්ච සංඥාවක් තියෙනවා දුකට සැපයි කියන හිතිලා. ඉතින් මෙන්න මේ මට්ටමකින් අපේ ජීවිතයි මම මගේ කියලා කියන සියලු හැඟීම් නිමිති තොරතුරු වලේ නිදහස් වෙන තැනකට ගේන බුදුරජාණන් වහන්සේ ධම්මර්ථයක් කියලා දෙන්නේ. පින්වත්නේ, මම කියලා වටිනාකමේ යමක් ඉතුරු වුණොත් දුක කියන දේ ඉතුරු වුණා. ඒ ගැන අහන්න දෙයක් නැහැ. පින්වත්නේ, මගේ කියලා යමක් ඉතුරු වුණා නම් ඒ ඉතුරු වුණේ දුක, වෙන කිසිත් නෙවෙයි. අන්න ඒ නිසා තථාගතයන්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ දහම ප්‍රඥාවන්ත වූ කෙනාට තමන්ගේ ජීවිතයේ මහා බැඳිච්ච ගැළපිච්ච දෙයක් විදියට එයාට ඒ දහම කියන දේ අර්ථ විනිශ්චය කර ගැනීමෙන් තමන්ගේ ජීවිතයට වෙන ලාභය කොයිතරම්ද කියලා එයාට දකින්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ජීවිතය ගැනම හරියටම පරීක්ෂණය කළ බැලුවා. ඉතින් පින්වත්නි, මේ ලෝකේ මම හා මගේ කියලා ඕගොල්ලොත් මට වටිනාකම් නිර්මාණය වුණා නම්, පිළිගැනීම වෙලා නම්, වෙනව නම්, ඒ වටිනාකමෙන් හොයන, ප්‍රාර්ථනා කරන, කැමති වන මමහා මගේ කියන මේ දේවල් අපට එකතු වුණේ කොහොමද කියලා හොයාගෙන බලන්න සිද්ධ වෙනවා. කොහොමද මේවා එකතු වුණේ කියලා. එමත් මේවා එකතු වුණේ පෙනීම කියන දේ මුල් කරගෙන. ඇහුණා කියන දේ මුල් කරගෙන. ගනසුන දැවුණා කියන දේ මුල් කරගෙන. රස දැවුණා කියන දේ මුල් කරගෙන. වැදුණා ගෑවුණා හැප්පුණා කියන අද්දෙවිය මුල් කරගෙන. හේතුව කල්පනා කළා කියන ඒ අද්දෙවිය මුල් කරගෙන. මෙයින් තමයි අද ඔබේ මගේ ජීවිතේ එකතු වෙලා තියෙන සියල්ල එකතු වෙලා තියෙන. එතකොට ඕගොල්ලොන්ගේ මගේ ජීවිතය අද මේ පෙනිච්ච දේවල් වලට තමයි මම සහ මගේ ආදරණීය ප්‍රියමනාප පිරිස දේවල් වස්තු රට ලෝකය මේ සියලුම තොරතුරු ටික නිර්මාණය වෙලා තියෙන්නේ පෙනුණා කියන දේ මුල් කරගෙන. ඇහුණා කියන ඒ ඇහීම කියන කාරණාව මුල් කරගෙන. එහෙනම් පින්වත්නි මම මගේ කියලා මේ එකරාසී වෙන පිළිගන්න බව බාර ගන්න බව කියන දේ තිබුණොත් අපට අඬනවල පෙන ශෝක කරන දුක්ඛිත කායික මානසික වෙහෙස පීඩාව බයිතදි ගැනීම මාදී කියන දේ ඉපදෙනවා කියලා අපට තේරෙනවා නම් ඒ මම මගේ කියන ඒ වටිනාකම උපදලා දෙන්න උපකාරී වෙච්ච පෙනීමහීම කියන කාරණා ටික සත්‍යක් නම් අපට දුක කියන දේ අත්හරින්න පුළුවන් කියන එක හීනයක්ම විතරක් කියලා ඕගොල්ලොන්ට අර්ථ විනිශ්චය කරලා බැලුවොත් තේරෙයි කරන්න බැරි දෙයක් කියලා ඕගොල්ලොන්ට හිතේ. හැබැයිවටමත් එහෙම තමයි අපේ ජීවිතවල අද රැඳීලා තියෙන තැන ඇවිල්ලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලොන්ට මට මේ ජීවිතේ අවබෝධ කරගත්ත ඒ අවබෝධ කරගත්ත ක්‍රමය ගැන කියලා දුන්න මහා පුරුෂයන්ගේ උදව්ව උපකාරය අවශ්‍ය වෙනවා අපේ ජීවිතයේ මේ තියෙන පැටලිල්ල ලෙහා ගන්න. සමහර වෙලාවට අපට ඒ අවවාදනුශාසනාවෙන් කොටසක අර්ථය තේරෙනවා. සමහර වෙලාවට කොටසක අර්ථය අපට තේරෙන්නේ නැහැ. අපට ඒක අහුවෙන්නේ නැති තරම් සියුම්. එනිසා කෙනම් කෙනාට එකම දේශනාවේ අර්ථය අරමුණ වෙන විදිය වෙනස් වෙනවා. ජීවිතයට ඇතුල් වෙන විදිය වෙනස් වෙනවා. පින්වත්නි එක අවස්ථාවක තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් අග්‍ර උපස්ථායක වුණු ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා අහනවා මෙන්න මෙහෙම කාරණාව. භාග්‍යතුන් වහන්ස යම් භික්ෂුවකට තියෙන්න පුළුවන්ද මෙන්න මේ වගේ සමාධිය? කොයි වගේ සමාධියක්ද කියලා කියනවා නම් මෙන්න මෙහෙම දෙයක්. ඇහැ කියලා දෙයක් මෙනෙහි කරන්නේ නැති, රූපය කියලා දෙයක් මෙනෙහි කරන්නේ නැති, කන කියලා දෙයක් මෙනෙහි කරන්නේ නැති, ශබ්දය කියලා දෙයක් මෙනෙහි කරන්නේ නැති, නාහයයි මෙනෙහි කරන්නේ නැති, ගන්ධයයි මෙනෙහි කරන්නේ නැති, දිවයයි මෙනෙහි කරන්නේ නැති, රසයයි මෙනෙහි කරන්නේ නැති, කයයි මෙනෙහි කරන්නේ නැති, පොට්ටබ්බේයයි මෙනෙහි කරන්නේ නැති, හැප්පෙන වැදෙන බව කියලා මෙනෙහි කරන්නේ නැති, සිතයයි මෙනෙහි කරන්නේ නැති, සිතුවිලියයි මෙනෙහි කරන්නේ නැති, රූපයයි මෙනෙහි කරන්නේ නැති, වේදනාවයයි මෙනෙහි කරන්නේ නැති, සංඥාවයයි මෙනෙහි කරන්නේ නැති, සංකාරයයි මෙනෙහි කරන්නේ නැති, විඥානයයි මෙනෙහි කරන්නේ නැති, මේ ලෝකයයි මෙනෙහි කරන්නේ නැති, වෙනත් ලෝකයයි මෙනෙහි කරන්නේ නැති, හද ගතියයි මෙනෙහි කරන්නේ නැති, ගලන වැගිරෙන ගතියයි මෙනෙහි කරන්නේ නැති, සිසිල් උණුසුම් බවයයි මෙනෙහි කරන්නේ නැති, හමායන හෙලවෙන බවයයි මෙනෙහි කරන්නේ නැති, ආලෝකයයි මෙනෙහි කරන්නේ නැති, අන්ධකාරයයි මෙනෙහි කරන්නේ නැති, සමායයි මෙනෙහි කරන්නේ නැති, බාහිරයයි මෙනෙහි කරන්නේ නැති, ආකාසංචායතනයයි මෙනෙහි කරන්නේ නැති, විඥානංචායතනයයි මෙනෙහි කරන්නේ නැති, ආකින්චඤ්ඤායතනයයි මෙනෙහි කරන්නේ නැති, නේව සංඥා නාසඤ්ඤායතනයයි මෙනෙහි කරන්නේ නැති, එනීමයයි මෙනෙහි කරන්නේ නැති, ඇසීමයයි මෙනෙහි කරන්නේ නැති, දැනීමයයි මෙනෙහි කරන්නේ නැති, දැනගැනීමයයි මෙනෙහි කරන්නේ නැති, ප්‍රාර්ථනා පරිේශන නැවත නැවත මනස හැසිරෙන බවයයි මෙනෙහි කරන්නේ නැති, එනමුදු මෙනෙහි කිරීමකුත් ඇති, සමාධියක් ඇද්ද? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ආනන්ද, ඔයෙම සමාධියක් තියෙනවා. වරදවා ගන්න එපා, මෙනෙහි කිරීමක් නැති නෙවෙයි, යම් මෙනෙහි කිරීමකුත් ඇති. අර කිසිත් මෙනෙහි කරන්නේ නැති. ආනන්ද, ඒටයි ඒතන් සන්තන් ඒතන් පනේතන් යදිදන් සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සක්කෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති කියලා මෙන්න මේ වචන ටිකව බුදුරජාණන් වහන්සේ මතක් කරා. එයා මෙනෙහි කිරීමක් තියෙනවා, එයින් සියලු සංකාර සංසිඳිලා යනවා. උපදවගත්තා වූ සියලු නිවැරදි දොරතුරු විසි වෙලා අවසන් වෙලා යනවා. පිළිගත්ත බාරගත්ත බව ෂය වෙනවා. තණ්හක්කයෝ තිබුණු ඇල්ම පිළිගැනීම අවසන් වෙනවා, මැකිලා යනවා. අවසන් වීම, අතුරුදහන් වීම, නොපෙනවීම කියලා නිරෝධය කියලා සාක්ෂාත් වෙනවා. රාගයෙන්, ද්වේෂයෙන්, මෝඩකමෙන් නිවීම, නිවුණු බව උපදලා දෙනවා. එතකොට ඕගොල්ලොන්ගේ මගේ ජීවිතේ තුළ තියෙන සියලු නිමිති තොරතුරු වල සංසිඳීම අවසන් වීම අතුරුදහන් වීම නොපැනවීම කියන කාරණාවක් වෙන්න මානසිකාරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙන්න මෙතනයි ඔගොල්ලෝ මමයි මුළු ජීවිත කාලයම වෙහෙසිලා හෝ හඳුනා ගන්න ඕනේ, දැනගන්න ඕනේ. එදුව ඇහැ තිබුණොත් ඇහැයි පිළිගන්න මෙනෙහි කරගන්න පුළුවන්කමක් තිබුණොත් ඇත්ත වුණොත් දුක තියෙන දේ ඇත්තක්. චක්කුම් උප්පාදෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ ජරා මරණ උප්පාදෝ. ඇහැය කියන දේ ඉපදුනොත් දුක ඉපදුනා, ජරා මරණේ පහළ වීමුණා. ඒ නිසා මෙන්න මේ අර්ථය ගැන කතා බහ කරන්න සාකච්ඡා කරන්න තමයි අපි වටපිටාව මේ හදාගන්න උත්සාහවත් වෙන්නේ. එතනදී මෙන්න මේ අර්ථයට අපි ලං වෙන්න අදාළ දැනගත යුතු න්‍යායට එන්න කලින් මම තවත් චූටි සූත්‍ර දේශනාවක් ඔයගොල්ලන්ට මතක් කරනවා. මේ සූත්‍ර දේශනාවට කියන්නේ පටිපදා සූත්‍රය කියලා. සංයුත්ත නිකායේ නිධාන සංයුත්තේ තමයි මේ දේශනාව තියෙන්නේ. ප්‍රතිපදාව ගැන වදාළ දේශනාව. භාග්‍යවතුන් වහන්සේක වෙලාවක භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා මෙන්න මෙහෙම. මිච්ඡා පටිපදං ච වූ භික්ඛවේ දේසිස්සාමේ සම්මා පටිපදං ච තං සුනාත සාදුකම් මනසිකරෝත බාසිස්සාමේති. මහණනි, ඔබට මිත්‍යා වැඩපිළිවෙලත් සම්‍යක් එහෙම නැත්නම් නිවරදි වූ වැඩපිළිවෙලත් දේශනා කරමි. බෝමුහුදට කන් යොමු කරලා නුවණින් විමසමින් අහන්න. පතංච භික්ඛවේ මිච්ඡා පටිපදා. මාණනේ, කුමක්ද මිත්‍යා පටිපදාව? අවිද්‍යා පච්චා භික්ඛවේ සංඛාරා. මාණනේ, අවිද්‍යාව කියන හේතුවෙන් සංඛාර වේ. සංකාර පච්චය විඥානං, සංකාර හේතුවෙන් විඥාන වේ. විඥාන පච්චය නාම රූපං, විඥාන හේතුවෙන් නාම රූප වේ. නාම රූප පච්චය සලායතන, නාම රූප හේතුවෙන් සලායතන වේ. සලායතන පච්චය පස්සෝ, සලායතන හේතුවෙන් ස්පර්ශය වේ. පස්සපච්චය වේදනා, ස්පර්ශය හේතුවෙන් විදීම වේදනාව වේ. වේදනාපච්චය තණ්හා, විදීම හේතුවෙන් තණ්හාව වේ. තණ්හාපච්චය උපාදානං, තණ්හාව හේතුවෙන් උපාදාන වේ. උපාදාන පච්චය භවෝ, උපාදාන හේතුවෙන් භවය වේ. භවපච්චය ජාති, භවය හේතුවෙන් ජාතිය වේ. ජාතිපච්චය ජරා මරණං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. අයං උච්චති භික්ඛවේ මිච්ඡා පටිපදා. ඉපදීම හේතුවෙන් ජරාව, මරණය, ශෝකය, නංගම් කියලා අඬන බව, දුක්ක කායික පීඩාව, දුක මානසික වෙහෙස දෝමනස්සය අදී සියලු දුක්ඛන්දරාවේ හට ගැනීම වේ. මහණෙනි, මෙයයි වැරදි പ്രതിപദാവ് വെടപിരിവത് നിത്യാ പ്രതിപദാവ് പത്മാഞ്ജലി കവി സമ്മാ പ്രതിപദ മഹാനനെ കുമഗ് നിവരതി ഓ വെടപിലിവല് അവിദ്യായത്തേവ അശേഷ വിരാഗ നിരോധ സംഹാര നിരോധോ അവിദ്യാവേമ ഇതുരുണത്വമ നൊയൽമേൻ അവസം വേമേൻ സംഹാര അവസം വേ സംഹാര അവസം വേമേൻ വിജ്ഞാന അവസം വേ വിജ്ഞാന അവസം വേമേൻ നാമരൂപ അവസം വേ നാമരൂപ അവസം വേമേൻ സലായതന അവസം വേ സലായതന അവസം വേമേൻ സ്പർശേ അവസം വേ സ്പർശേ അവസം വേമേൻ വേദനാവ് അവസം വേ വേദനാവേ അവസം വേമേൻ തന്നാവ് അവസം വേ തന്നാവ് അവസം വേമേൻ ഉപാദാന അവസം വേ ഉപാദാന അവസം വേമേൻ ഭവേ അവസം വേ ഭവേ അവസം വേമേൻ ജാതിയെ അവസം വേ ജാതിയെ അവസം വേമേൻ ജരാ മരണ ശോക നംഗം കേല വെലപിനവ കായിക മാനസിക വേഷപീഡാവ ദുഃഖത്തിന സ്യർലേമ അവസം വീമ വേ മഹാനനെ മേയായി സമ്മാ പ്രതിപദാവ് നിവൃതി വെടപിരിവല് ഏതമൈ ദേശനാവ് നിത്യാ പ്രതിപദാവത് സമ്മാ പ്രതിപദാവത് നിന്ന് കേല അപട എന്നുള്ള ദീത തീരണം ദേശനാവേ അർത്ഥ ഓകുള്ളുണ്ട് മിഥ്യാ പ്രതിപദാവ ഗണ സമ്മാ പ്രതിപദാവ ഗണ കുഹുമത് തേരന്നെ കേളത് മമ ധന ഗണ്ണറ്റ മതി ഇത് ഫസ് സ്വാമി നാൻസേട്ട് ഏകന ഇതന അർത്ഥ ഇത് ഫസ് ഗ്യാതന്ന
വിദ്യാലയം പഠന
ഹെന ദക്കിന പെരുന്ന തേരന ഇവത്തേക്ക് അനുശോചന അനുഗമൻ കിരീമത്തുള്ള මිත්‍යා ප්‍රතිපදාවට යොමු වෙනවා ලක්වන්න බෑ. මේ පැත්තට පටිසෝධය විරුද්ධව පටිසෝධගාමී වෙනකොට ඇහෙන දැනෙන තේරෙන දේ ලෝක නිරෝධයත් එක්ක සමුදය නිරෝධය අවබෝධය තුළින් සවේකින් තිවෙන ඥානයක්.
හොඳයි, තව අදහස් අපි බලමු. තව තියෙනවා
ස්වාමීන් වහන්සේ, මම මට දැනෙන විදිහට මිච්ඡා පටිපදාව කියන්නේ ප්‍රත්‍යජන සාමාන්‍ය ලෝකයා එදිනෙදා ඇහැකන නාසය දිව ශරීරය පාවිච්චි කරලා ජීවත් වීමේදී සිද්ධ වෙන වැඩ පිළිවෙල ඒක નિરાයාසයෙන්ම එයාගේ ජීවිතය පුරා සිද්ධ වෙන වැඩ පිළිවෙල. නමුත් ධර්මය අහලා එයා සම්මාදිට්ඨියට පත් වුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම තුළින් සම්මා ප්‍රතිපදාවට අවතීර්ණ වෙනවා.
ස්වාමීන් වහන්සේ, මට හිතෙන්නේ මිත්‍යා ප්‍රතිපදාව කිව්වම පිටින් පුතර්ජන මට්ටමේ ඉඳගෙන කෙනෙක් දකිනකොට මොන හරි ඇහෙනකොට ඒක අපි ඒක රූපයට වහිනකොටම අපිට මේ පැත්තෙන් මම කියන කෙනා ඉපදෙනවා. ඉපදෙන හින්දම අපි ඒකට ක්‍රියා කරනවා. ඒ කියන්නේ ඒ හිත අපිට පෙර කර්ම අනුව ඉපදෙනවා. ඉපදෙනකොටම අපි යම්කිසි රූපයක් හරි ශබ්දයක් හරි දැනීමක් හරි ඒ එන මොහොතේම අපි මේ පැත්තෙන් ඒක ඇත්ත කියලා දකින දේකට ක්‍රියා කරනවා. ඒ මොහොතේදී අපිට ඒක අවිද්‍යාව හින්දා මේ විඥාණය පනවන රූපයක් කියන එක දැක ගන්න පුළුවන් නම්, එතන ඒ අවබෝධයේ ඥාණය අපිට හදා ගන්න පුළුවන් නම්, ඒක මට හිතෙනවා ඉස්සෙල්ලාම අපි මෙනෙහි කරලා ගන්න ඕනේ. ඒ මෙනෙහි කරගෙන යනකොට අපිට උත්තර, ඒ කියන්නේ අපිට තියෙන ප්‍රශ්න විසඳෙනවා ගොඩක්. ඒ විසඳීමත් එක්කම අපිට අරක හිතේම වගේ එනවා. ඒක දැනගන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි ඉස්සර ප්‍රතික්‍රියා කරපුවාට දැන් ප්‍රතික්‍රියා කරන ගතිය එන්න එන්න අඩු වෙනවා. තමන්ගේ මේක අපිට දැනගැනීමකට ලක් කරගන්න පුළුවන් බව හැඟෙනවා. ඒක ඉස්සරහට ගෙනියන එක තමයි පරිසෝධගාමී කියලා මට අවබෝධයක් තියෙන්නේ.
ස්වාමීන් වහන්ස, මහත්මිය කියපු විදියට තමයි දැන් අපි ඇත්තටම අවිද්‍යාව නිසා අපි හිතාගෙන ඉන්නේ ඔක්කොම බාහිර සත්‍යයක් කියලා. ඒක සත්‍යයක් නොවන බව අවබෝධ කරගැනීම තමයි අවිද්‍යාවෙන් මිදීම වෙන්නේ. ඒක ඒ මාර්ගය අනේක තමයි අපේ සම්‍යක් ප්‍රතිපදාව වියේ. සරයන්තරනේ, මට තේරෙන විදිහට මේ මගේ අම්මා කියන දැනුම ගන්නම අම්මා කියලා මම අඳුර ගන්න කරන මම අවිද්‍යාවෙන්. ඒකයි මට තේරෙන්නේ. ඒක මම විදර්ශනා කරන ඒක දුකයි අනිත්‍යයි අනාත්මයි කියන දේ මට විදර්ශනා කරන්න පුළුවන් නම් එතන තමයි මම හරියටම යන්න ඕන තැන. ඒ අම්මා කියන අඳුර ගන්න කලින් මේක සංඥාවක් කියලා මට මේක අයින් කරන්න පුළුවන් නම් එතන තමයි යන්න ඕනේ. සාමිත්‍රි ප්‍රතිපදුර ගිහිල්ලා හින්න තමයි විදර්ශනා.
නේද? මං ආයෙත් දේශනාවේ න්‍යාය මතක් කරන්නම්. නේද? න්‍යාය මතක් කරන්නම්. මහණනේ, මෙත්තා ප්‍රතිපදාව මෙයයි. අවිද්‍යාව හේතුවෙන් මහණනේ සංකාර වේ. සංකාර හේතුවෙන් විඥානය වේ. විඥානය හේතුවෙන් නාම රූප වේ. නාම රූප හේතුවෙන් සලආයතන වේ. සලආයතන හේතුවෙන් ස්පර්ශය වේ. ස්පර්ශය හේතුවෙන් වේදනාව වේ. වේදනාව හේතුවෙන් තණ්හාව වේ. තණ්හාව හේතුවෙන් උපාදාන වේ. උපාදාන හේතුවෙන් භව වේ. භව හේතුවෙන් ජාතිය වේ. ජාතිය හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේව එනංගම් කියලා වැළපෙන එක කායික මානසික සීල දුක්ඛන්දරාවේ හට ගැනීම වේ. හරිනේද? මේ මහණනේ වැරදි, එහෙම නැත්නම් මිත්‍යා ප්‍රතිපදාව ජරා මරණ දුක් උපද්දලා දෙන වැරදි වැඩ පිළිවෙල. හරිනේද? එතකොට අපි දැන් මෙතනදී අපට තේරෙනද මට එන අර්ථය? හරිද? මේ පටිච්චසමුප්පාදේ මේ කොයිතන අදාළ දෙයක් අරගෙන අපි විමසලා බැලුවත්, හරිද, විමසලා බැලුවත් අපි ආයතන ගැන හිතමු නේද? ආයතන ගැන අපිට කතාව ඇති වුණු නිසා නේද දින වේලාවේදී ආයතන ගැන ආයතනයන් ගැන අත්දැකීම් වලට අපි රැවටිලා ඒවා පිළිගන්න වීම නිසා අනුසූත ගාමිනී පටිපදාව කියන දෙයක් ඉපදෙනවා අය නේද? ඊට පස්සේ ඔයගේ ඇත්ත ඇති විදිහට සම්මාදිට්ඨිය කියන දෙයට අදාළ දැක්කොත් පටිසෝත ගාමිනී පටිපදාවය උපදිනවා අය කියලා දැන් ඕගොල්ලොන්ගේ මට අදහසක් තොරතුරක් ආවා නේද? එතකොට දැන් අපි ආයෙත් ඇහැ කන නාසය දිවකය මනස කියලා ආයතන හය ගැන ඉගෙන ගන්නවා කියමුකෝ. හරිද? මේ ඉගෙන ගැනීමේදී ආයෙත් ඕගොල්ලොන්ට මට මේ ඇහැ කන නාසය දිවකය මනස කියන දේ ඉබදුනේ කොහොමද කියනකොට තියෙනවා අවිද්‍යා සමුදයෝ, ඔව් චක්කු සමුදයෝ. අවිද්‍යාව ඉපදීමෙන් ඇහැ ඉපදේ. හරි නේද? එතකොට අපි දැන් ඊට පස්සේ ඔයතරතුරු දැනගත්තාම අපි දැන් පිළිගන්න අපිට මෙහෙම අදහසකට එන්න පුළුවන්. ඊළඟට කොහොමද මේ අවිද්‍යාවෙන් ඇත්තක් නොදන්නාවමෙන් තමයි එහා ඉපදෙන්නේ කියලා අපි දැනගත්තාම අපිට හිතන්න හිතනවා අපි විද්‍යාව දන්නවා. මට මෙන්න මෙතන තමයි එන්න ඕනේ තැන වෙලා තියෙන්නේ. වේදනාව කියන දේ ගැන කතා කරනකොට කොහොමද වේදනාව විපදිනේ කියනකොට කියනවා අවිද්‍යා සමුදයෝ වේදනා සමුදයෝ. අවිද්‍යාව ඉපදීමෙන් වේදනාව කියන දේ ඉපදිලාම තියෙන්නේ. හරි හරි නේද? ඊළඟට අපි අනිත් හැම කොටසක්ම ගත්තත් නේද, අනිත් හැම කොටසක්ම ගත්තත් ඔය හැම කොටසකටම ආයේ කියන්නේ මොනවාද? අවිද්‍යාව කියන දේ ඉපදීමෙන් තමයි මොනවාද ඉපදිලා තියෙන්නේ ඒ සියල්ල. ඊළඟට මේ අවිද්‍යාව කියලා කියන්නේ ඔන්න ඔය දැනන් ඉන්න සියල්ලම කියලා ආයේ උත්තරයක් අනිත් පැත්තට දෙනවා. ඒගොල්ලොන්ට බලන්න පුළුවන් සම්මාදිට්ඨි සූත්‍රයේදී අවිද්‍යාව කුමක් ඇති කල්හිද කියනකොට කියනවා ආශ්‍රව ඇති කල්හි. ආශ්‍රව කුමක් ඇති කල්හිද කියනවා අවිද්‍යාව ඇති කල්හි. මේ අඤ්ඤමඤ්ඤයි, මේ වුණොන්ට උපකාරයෙන් පවතිනා වූ උපදින ධර්මතා ටික. හරි, එතකොට ඕලෝ ආශ්‍රව කියන වචනය හරියට අර්ථ විස්තරය ගත්තනම් ආශ්‍රව කියලා කියන්නේ ඕගොල්ලොන්ට මට උපදිලා තියෙන හැම හැඟීමක් නිමිත්තක් සංඥාවක් තොරතුරක් කියන සියල්ලට දැන් මම අහන ප්‍රශ්නේ ඊළඟට හරි දැන් මම අහන ප්‍රශ්නේ එතකොට අපි දැන් අවිද්‍යාව කියන වචනය දැන් මේ ඔක්කොම අවිද්‍යාවෙන් නිර්මාණය වුණේ මේවා බාහිර සකස් වෙලා තියෙනවා කියලා අපිට මේ පිළිගන්න පිළිවේ වෙලා තියෙන එක ඒක තමයි අවිද්‍යාව වැරද්ද කියලා ඕගොල්ලෝයි මමයි ඒ විදිහට සම්මාදිට්ඨියක් නිර්මාණය කළොත් ඕගොල්ලෝ හිතන්නේ ඒ රත්තරන් වේද රත්තරන් වගේ වෙයිද කියලා. ඔය වගේ වෙයි. බුද්ධ ශාසනයට හානි වුණු තැන ඒ මම මේකයි මේ අද ලෙහන්න හදන්නේ පරිම උත්සාහවත් වෙලා පැය 5ක් තිස්සේ. ඒකයි මම අද මගේ ඉදිරියේ ගෙනල්ලා දෙනවා මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රීමුඛ වචන කියලා අද වෙනකන් අපට පිළිගන්න බුදුමවල තියෙන තොරතුරු ටික. බුද්ධහන්සේලා තුන්නමක් මම වඩම්මලා දෙනවා. දීඝනිකාය දෙක සංයුත්තනිකාය දෙක සංයුත්තනිකාය තුන. මෙතනින් සමහරවිට අපට ලොකු අර්ථයකට එන්න පුළුවන් වෙයි. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා පුතේ රත්තරන් වගේ දෙයක් ලෝකේ පහළ වුණොත් රත්තරන් වල පැවැත්ම ඉවරයි. වටිනාකම ඉවරයි අතුරුදහන් වෙනවා. ඒ වගේ ධර්ම වගේ දෙයක් පහළ වුණොත් ධර්ම ඉවරයි. අතුරුදහන් වෙනවා. අවසන් වෙලා යනවා. එතකොට ධර්ම වගේ කියන දේ නිර්මාණය වෙන්නේ හැම වෙලාවෙම සත්‍යම වූ න්‍යාය අර්ථය මොකද්ද කියන අර්ථය අපට අඳුනගන්න බැරි වෙන තාක් අපිට ඒ දේශනාවේ ඒ ඇහෙන තොරතුරු ටික මුල් කරගෙන අපට මේ සත්‍ය විය හැකි මෙහෙම වුණාම මෙහෙම වෙයි කියලා අපි තුල නිර්මාණය වෙන ප්‍රතිපදාවක් අපි විසින් නිර්මාණය කරන ප්‍රතිපදාවක් ඒකයි අලුතින් එහෙම බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළ මඟ නෙවෙයි අලුතින් බිහි කරන රත්තර වගේ එතකොට සම්මා ප්‍රතිපදාව කියන කාරණාවෙදි කියන්නේ මොකද්ද? අවිද්‍යාවේම ඉතුරු නැතුව නොයල්මෙන් අවසන් වීමෙන් අතුරුදහන් වීමෙන් සංඛාර නිරුද්ධේ අවසන් වේ අතුරුදහන් වේ. හරි නේද? එතකොට අවිද්‍යාව ඉතුරු නැතුව අවසන් වීමට තිබිය යුතු උපද්දව ගත යුතු දැනගත අඳුනගත යුතු දේ මොකක්ද? විද්‍යාව සම්මාදිට්ඨිය සා විද්‍යා විද්‍යා උපාදෝ අවිද්‍යා නිරෝධ. සම්මාදිට්ඨිය කියන විද්‍යාව ඉපදුනොත් හරිද ඉපදුනොත් අවිද්‍යාව කියන දේ අවසන් වෙනවා. අවිද්‍යාව අවසන් වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිර්මාණය වෙච්ච කිසිත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට දැන් මේ නිරෝධය කියන කොටස ගැන ඕගොල්ලෝ චුට්ටක් බලන්නකෝ. මම මේ සූත්‍ර දේශනාවේ ප්‍රදේශයක් ගැන ඕගොල්ලොන්ට අර්ථයක් ගන්නවා කියලා නෙවෙයි කිව්වේ. මම නෑ ඕගොල්ලොන්ට යන්න පුළුවන් අර්ථය ඕගොල්ලෝ අරන් කිව්වා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. බොහොම වටිනවා. සම්මා ප්‍රතිපදාව කියන කොටස ගැන ඕගොල්ලොන්ට බලන්න අර්ථය කොයි වගේ ගන්නද? නේද? නිට්ටය ප්‍රතිපදාව ඒ සම්මා ප්‍රතිපදාව කියලා මෙන්න කොටසක් ගැන කියනවා. දැන් මේ ගැනත් කොයි වගේ අර්ථයක්ද එන්නේ?
ස්වාමීන් වහන්ස, අපිට අරමුණු වෙන මොහොතේදී ඒ මොහොතේදී අරමුණේ සත්‍ය දැකලා මිදෙන එක තමයි සම්මත.
අරමුණක් ඉපදෙන වෙලාවේ
ඒ මොහොතේදීම අරමුණේ සත්‍ය දැකලා ඒ මිදෙන එක.
සත්‍ය දැකලා ඉන්න දෙනවා. එතකොට දැන් එතකොට ඒ සත්‍ය කුමක්ද කියලා ඕගොල්ලෝ මමයි අඳුනගන්නේ දැනගන්නේ කොහොමද?
ඔබට දැනගත්තු උතුමෙක්ගෙන් අහලා ඒක දැනගන්න අවශ්‍යයි. අවබෝධ කරගත්තු උතුමෙකුගෙන් අහන තමයි මේක දැනගන්න අවශ්‍ය. දැනගත්තට පස්සේ
එහෙමයි ඕගොල්ලන්ට මොනවද මට එහෙම දැනගන්න තියෙන පිළිතුර පිළිසරණ තමයි අවබෝධ කරගත්තු මහා පුරුෂයාගෙන් අහලා දැනගන්න වෙනවා නේද? තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් හෝ ඒ ධම්මර්ථය දැනගත්ත ශ්‍රාවකයන් අහලා අපි ඒ ධන මොකද්ද කියලා අපි දැනගන්න ඒතන අඳුනගත්තට පස්සේ දැනගත්තට පස්සේ වෙන්න ඕන දේවල් ටික තමයි වෙන දේ තමයි අපිට පැහැදිලිවම ඒ සම්මා ප්‍රතිපදාව කියන න්‍යායය කියලා දෙන්න. මොකද්ද වරද්ද කියන දේ තවදුරටත් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වරද්ද කියන ඇත්ත නොදන්නාකම කියන කාරණාව මත හිතුව කල්පනා කරපු දේවල් තවදුරටත් ඒ විදිහට ඒ සංකාරයේ ඒ වටිනාකම වල යන්නේ නැහැ. එතන ඉඳන් ජරා මරණය කියලා දෙයක් ජීවිතේට දුක පීඩාවක් අඩන වරපන ශෝක කරන දෙයක් කියලා වෙන්න හේතු මොනවාද? නැහැ. අපි හොයන දෙන්නේ ඒකයි පොච්චර හරි මහන්සියලා හාරලා හාරලා මෙන්න මේක හොයාගන්න දෙන්නේ අපට ඕනේ මොකද? අනිත් ඔක්කොම අතහරින්නකෝ නේද? අනිත් ඔක්කොම අතහැරලා අපට ඕනේ මොනවාද? වයසට යනවා, දිරලා යනවා, ඒ නිසා විඳින්න වෙන දුක් ටිකක් තියෙනවා නේද? ජරා මරණයට පත් වෙනවා. ඒ මරණයට තමන්ගේ ආදරණීය ප්‍රේමනාව පිරිසපත් වෙනකොට වෙන් වෙනකොට ආඩන්න වලපෙන්න ශෝක කරන්න මානසික වෙහෙස පීඩාව දුක ජීවිතයට ගලාගෙන එනවා නේද? වෙන මෙහෙම දැනග තියෙන අපේ ජීවිතයේ ඒ කිසිවත් තවදුරට අදාළ නැහැ. ඒ සියල්ලම අවසන් වුණා කියලා මෙන්න ඒ උත්තරේ ලැබෙන වැඩපිළිවෙල තමයි කිව්වේ මොකක් කියලාද? සම්මා ප්‍රතිපදාව. අන්තිමට කිව්වා උත්තරේ තමයි ඒ. නිත්‍යා ප්‍රතිපදාවේ උත්තරේ කිව්වා මොකද්ද? ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්හ සුපායාස දැඩි පීඩාව වෙහස ආදී සියල්ලේම හට ගැනීම ඉපදීම වේ නේද? එතකොට මෙන්න මේ දැනගෙන කියන මේ සම්මා ප්‍රතිපදාව කියන දේගෙන කියන තවත් වචන තියෙනවා මේ ශාසනයේ. ඒ තමයි එක වෙලාවක රාහුල ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, විඥානයේ සහිත මේ ශරීරය ලෝකයේ ගෙන තියෙන සියලු නිමිති තොරතුරු මොහය මගේ කියලා පිළිගන්නා වූ බව සියල්ල ඉදරුණකෝම අවසන් වෙලා යන ප්‍රතිපදාව මට දේශනා කරන්න ක්‍රමය මට කියා දෙන්න. විඥානයේ සහිත මේ ශරීරය කියලා තියෙන අදහසත් බාහිර සියලු නිමිතිතරතුරු ගැනක් තියෙන අහංකාරය මමංකාරය මමය මගේය කියන මෙන්න මේ හැඟීම දුරු වෙන ආකාරයට බාගතුන් මහන්ස මත අවවාදයෙන් අනුශාසනාවක් කරන්න දැන් ඕගොල්ලොන්ට මට මෙහෙම හිතන්න දැන් අපට ආයතනයන්ගෙන් අත්දැකීම් ලැබෙනවාය කියලා ජීවත් වෙනවා කියන අදහස තියෙනවා කියලා හිතන්නකො නේද මේ අත්දැකීම් ටික ඔක්කොම උග දෙන්නේ මොනවායින්ද ආයතන වලින් කියලා අදහස තියෙනවා නම් හරිද එතකොට මේ ආයතන වලින් අත්දැකීම උපදිනවාය කියලා අදහස තියෙන කෙනා බලන්න ඕනේ මේක සමුදේ ඒ කියන්නේ මිත්‍යා ප්‍රතිපදාවට අදාළ වැඩපිළිවෙලට වැටිලා තියෙන එකක්ද නැත්නම් සම්මා ප්‍රතිපදාවට අදාළ වැඩපිළිවෙලට වැටිලා තියෙන දෙයක්ද කියලා ඉස්සෙල්ලාම අහන්න ඕනේ සම්මා ප්‍රතිපදාවේදී තියෙන්නේ සලායතන නිරෝධෝ පස්ස නිරෝධාර කියලා උත්තරයක් තමයි තියෙන්නේ සලායතන අතුරුදහන් නිරෝධය ඒ නිසා ස්පර්ශයේ කියලා එකක් ගැන කතා කරන්නත් බැහැ ඇහැක් ගැන කිව්වොත් තමයි ඇහැට අරමුණු ඩක්කුන්ට පටිච්ච රූපේට උප්පජ්ජති ඩක්කු විඥාන තින්නා සංගති පස්සෝ කතාවක් ඒ කතාව තියෙන්නේ කොයි පැත්තද කියලා අඳුරගන්න ඕනේ මොකද තියෙන්නේ මිත්‍යා ප්‍රතිපදාව එහෙනම් දැන් පෙනීම වුණා කියන දේ අපි බෙදුවා කොහොමද හරි ඇහැ තියෙන්න ඕන රූපේ තියෙන්න ඕන චක්කු විඥානේ තියෙන්න ඕන තුන එකතු වුණා පෙනුණා කියලා අපි දැනගත්තට අපි හිතනවාද සම්මාදිට්ඨිය හොයාගත්තා කියලා මේ තමයි ප්‍රශ්න හරි එහෙනම් මේවා තමයි මට නම් තිබුණු ප්‍රශ්න තේරුණාද ඉතින් මෙන්න මේවා විසඳා ගැනීමෙන් තමයි ඔය තමන්ගේ ජීවිතේ සැලකීම සම්පූර්ණ වීම කියන්නේ මෙදිමින් ඉන්න පුළුවන් දෙයක් කියන දේ තමන්ටම විදිහට පුළුවන්කම තියෙනවා. එරණාද? එතකොට බලන්න ඒ ඇහෙන් අත්දැකීම එනවා. හරි ඒක දැන් මේක ඉපදෙන්නේ වෙන මොකුත් නෑ. මේ කාරණා තුනක් එකතු වෙලා ඒක ස්පර්ශය දෙමින් නිසා ඇති වෙන අත්දැකීම තමයි විඳීම. ඊළඟට දැන් දුක් නැවතුණා. ද නැහැ ඊළඟට රූප තණ්හා දැනිච්ච බව කියලා බාරගත්ත බව ඊළඟට තණ්හා පත්‍ය උපාදානං දැන් ඔන්න මොනවාද දැඩිව පිළියරම් බාරයන් ඉවරයි දැනිච්ච දේවල් ටික තියෙනවා එතකොටම තමයි අරක හරියන්නේ මොකද්ද ඇහැ බාහිර රූපේ හරිද බාහිර රූපේ තියෙනවා ඒක සත්‍යමයි හරි නමුදු වෙන්නේ ඒ බාහිර රූපේ ප්‍රාර්ථනා කරන්න කැමති වෙන්න නැවත හොයන්න මනස බැහැ ගන්න එක නවතින්නේ නවතින්නේ නැහැ චේතනාව බෝධෙන් ආයතින් ඒ රූපේ බලන්න ඒ බාහිර දේ විඳින්න කියලා මනසේ චේතනාව උපදිනවා නැඹුරු වෙන එක වෙනවා දැන් ඒන වෙන උත්තරේ තමයි ඕගොල්ලොන්ට ඒ දෙනීම කියන කාරණාවේදී පිළිගත්තා වගේ මේ දෙනීම කියන කාරණාවේ වෙහෙස පීඩාව දුක ඇති වෙන එක නවතින්නේ නැහැ. එතකොට ආයතනය කියන කාරණාව ප්‍රകൃතියද? මූලයද? ආරම්භයද? ප්‍රභවයද? හේතු ආයතනය කියන මේ අර මිත්‍යා ප්‍රතිපදාවේ නැද වැඩිලා තියෙනවා. ආයතනය කියන දේ එකතුනේ නාම රූප ඇති කල්ලි. එහෙම නේද? නාම රූප ඇති කල්ලි. එහෙනම් නාම රූප කියන දෙකක් ගැන හරියට විනිශ්චය කරගත්ත කෙනාට ආයතනය කියන දේ පේන්නේ නැතුව යනවා. හරි? ධර්ම විනිශ්චය කියන්නේ නම් එහෙම නේ. එයා සහිත පහල කිසිවක් පේන්නේ නැහැ. එයා සියල්ල නියෝජනය කරලා ඉන්න එයා කියන අතරින් හම් වෙනවා. එතකොට නාම රූප කියන දේ නිර්මාණය කළේ මොකකින්ද? විඥානය. එතකොට විඥානය
අර්ථය එනකොට නාම රූප සහ ආයතන ආදී කිසිවක් තවදුරටත් නියෝජනය වෙන්නේ නැහැ. එතකොට විඥානයේ නිර්මාණය කළේ සංඛාරය කියන දෙයින් නම් ඒ ධර්මතාවයෙන් නම් සංඛාරයයි අඳුන ගැනීම වෙනකොට විඥානයේත් නාම රූපේවත් ආයතනවත් යතම තියෙන ජරා මරණවත් තවදුරටත් නියෝජනය වෙන්නේ ඒ සංඛාරය කියන දන උත්තරයයි. ඒ යම් වෙලාවක සංඛාරයේ නිර්මාණය කරන්නේ සත්‍යම ස්වභාවය නොදන්නා බව කියන දේ දැනගත්තා නම් එහෙනම් සංඛාරයේ කියන දෙයක් හම් වෙන්නේ එහෙනම් සංඛාරයේ නිරෝධයනේ. එතකොට නිරෝධ වෙලා ඉතකොට දැන් සංඛාරයේ ඇත්තම ඇති විදියට නොදන්නාකමින් තමයි නිර්මාණය වුනේ. ඇත්තම ඇති විදියට දන්නාකම කියන දේ ආවනම් සංඛාරයේ නිර්මාණය වෙන්නේ නියෝජනය වෙන්නේ නැහැ. මෙන්න මෙතනින් ඊට පස්සේ බලන්න දැන් ඉපදෙනවා නම් දැන් ඉපදලා තියෙන්නේ පැනවීමද එහෙම නැත්නම් නොපෙනෙන බවද? දැන් තමයි නිරෝධය සම්මා ප්‍රතිපදාව කියන දේ ඉපදෙනවා නම් උපදින්නේ නේද? වැරද්ද ඇත්ත ඇති විදියට නොදන්නාකම කියන දේ අවසන් වුණා නම් ඒ නොදන්නාකම මතින් බිහිවෙච්ච දේ තවදුරටත් ඉදුරු වෙන්නේ නැහැ. එහෙනම් අවිද්‍යාවේ ඉඳන් ජරා මරණ දක්වා තමයි බාහිරයේ කියලා මමයි මගේ කියලා පිළිගන්න දාන නිමිති තොරතුරු කිසිවක් තවදුරටත් දැනගන්නේ නැහැ. එතකොට ඕගොල්ලොන්ට මට වැඩ බාර දීලා දෙනවා. ඔබේ වැඩේ තමයි මොකද්ද? මේ කියනවා මේ හැම වෙලාවෙම ජරා මරණ ගැන පරේක්ෂණය කරලා ඉවර වෙනකොට එයා කියනවා ඔව් මට අතුරුදහන් වෙන්න අවසන් වෙන්න පුළුවන්. ජාතිය අවසන් වුණොත් අතුරුදහන් වෙනවා. එහෙම නැතුව මට කරන්න දෙයක් නැහැ. නේද? ජාතියේයි පැනවිලා පිළි අරගෙන ඇත්ත වෙලා රැඳිලා තියෙනකන් ජරා මරණයයි කියන දෙයක අකමැති වුණාට වැඩක් වෙන්නේ නැහැ. ඒක ඉදුරු වෙච්ච එක රැඳිලා තියෙන දෙයක් වෙන කෙනෙක්ගේ උදව්වෙන් පවතින එක. එහෙනම් ජාතිය කියන දේ නොපෙනෙන තැනට අතුරුදහන් වෙන තැනට අදාළ නියමයක් උපද්දව ගන්න කියලා ජරා මරණය විසඳන්න ඒ ගැන පරීක්ෂණය කරනකොට එයා අපද කියනවා වෙන කරන්න දෙයක් නැහැ. ජාතිය අතුරුදහන් වෙන අවසන් වෙන නිරෝධ වෙන වැඩ පිළිවෙලක් හොයා ගන්නවා. ඔයා ඒක කරා. ඊට පස්සේ හරි දැන් අපට අවශ්‍ය වෙන්නේ ජාතිය අවසන් වෙන්න අතුරුදහන් වෙන්න නොපෙන වෙන තැනකට එන්න. හැබැයි එයා කියනවා මම මොනා කරන්නද? භවය කියන මූලය හේතුව නිදානය නිසා පහළවීම වෙන නිර්මාණය වෙන ජාතිය කියන දෙයක් නම් භවය ඇතිකල්ලි තියෙනවා ඇරෙන්න භවය ඇතිකල්ලි ජාතිය නෑ කියන දෙයක් එක්ක ආරම්භ දෙයක් පුළුවන්කම නෑ. ඒ නිසා මෙන්න මේක විසඳන්න කෙනෝම එහෙම ආවට පස්සේ අන්තිමේට සංඛාරය කියන තැනට ආවට පස්සේ උත්තරයක් දෙනවා. ඔව් අවිද්‍යාව කියන දේ ඔබ විසඳන්න දෘශ්‍යයල්ලක කොට විසඳෙනවා. අපි හරියට කරන්නේ අපේ රටේ කරන හොරා පොලිස් දෙන්නෝ. අර ඇත්තටම හොරා පොලිස් එල්ලුම් කරගෙන මම පොලිසිය ගැන කියන්නේ ඒක වෙලාවක මම පිටියෙන් ඉන්නකොට ඒක පොලිසිස්ථායක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයෙක් නිතර ඇවිල්ලා කතා බහ කරලා යන්න පුරුදු වෙනවා. ඉතින් එතුමා ඇවිල්ලා එක වෙලාවක පුදුම හිත් පීඩාවකින් තමන්ගේ රැකියාව කරන්නේ යන්නේ මේ රැකියාව ගැන බොහොම අනස්සල්ලෙන් කතා කරන වෙලාවක කියනවා ස්වාමීන් වහන්ස මේ රට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය නැති කරන්න නෙවෙයි මේ රට අවශ්‍ය තියෙන්නේ මත්ද්‍රව්‍ය වලින් මාසයකට නඩු මෙච්චරක් අරන් ආදායමක් ගන්න විතරයි ඒ නිසා ස්වාමීන් වහන්ස අල්ලන්න පුළුවන්කම තියෙන්නේ තැන් තැන් වල විකුණන චූටි චූටි වලට පැකට් කරලා විකුණන ඒක අරන් යන මිනිස්සුන්ගේව විතරයි ස්වාමීන් වහන්ස මේ ළඟදී ලැබුණු තොරතුරුකට අනුව අපි කණ්ඩායමක් ගිහිල්ලා ලොකු වාහන තුනකින් ආපු කිලෝමීටර් මෙච්චරක ප්‍රමාණයක මත්ද්‍රව්‍ය තෝයක් අත්තරම් කොට ගත්තා ස්වාමීන් වහන්ස දන්නවද විනාඩි ගානක් කරන කලින් ඉහළම ඉහළම තැන් වලින් ආව රැකියාව කරන්න කැමති නම් ඔන්න ඔය ටික අතහැරලා පාඩුවේ ඉන්න කියලා ස්වාමීන් වහන්ස ඒ වගේ වෙලාවට ජීවිතේ හානි කරගන්න තරමට පීඩාවක් තියෙනවා නමුත් අන්තිමට දුව දරුවෝ ජීවත් වීම කියන කාරණාව රැකියාව කියන දේ කියන නිසා අන්තිමට ඉන්නවා නමුත් ස්වාමීන් වහන්ස මේ රටේ හැමදාම මම ඒක කිව්වේ රටගෙන මොකද කියන්නේ නෙවෙයි දැන් ඔන්න ඔය තැන් තැන් වල තියෙන චුට්ටි චුට්ටි වලට විකුණන තියෙන ඔය මත්ද්‍රව්‍ය ටික අල්ල ගන්නවා වගේ තමයි අපි බොහෝම ඔට්ටු වෙනවා වේදනාව මොනවාද ඔව් ජරා මරණ ගැන ජාතිය ගැන ආයතන ගැන අන්තිමයට මේ ඔක්කෝම හදන නිර්මාණය කරලා මේ චූටි චූටි දේවල් තැන් තැන් වල මේ මධ්‍යස්ථාන නිර්මාණය කරපු කරපුගෙන අර එහෙම ඉන්නවා එයා තමයි අඳුර ගන්න ඕනේ එයා තමයි යම් වෙලාවක අවසන් කරන්න ඕනේ එතන නැති වුණොත් ආයේ තැන් තැන් වල චූටි චූටි පැකට් වලන්න දෙයක් නෑ එහෙම කරන්න දෙයක් නෑ ඒකයි ප්‍රශ්නේ එතකොට අපි මේ වචනය පාවිච්චි කරනවා මේ වචනය කියන දේ අපි කියමින් ඉන්නවා අවිද්‍යාව නැති වුණොත් හරි අවිද්‍යාව අවසන් වුණොත් සංඛාර අවසන් එතකොට ඒ අවසන් වෙන සංඛාරය අවසන් වෙන අවිද්‍යාව ගැන අපිට කෙනා කෙනාට තියෙන්නේ විවිධ අදහස් ඉතින් ඒ නිසා මෙන්න මේක නිරවුල් කරගන්න අපට එකම අදහසකට එන්න බැරිද ඒතුව සිංහල භාෂාව ඉගෙන ගන්න අපි අයන්න කියලා මේ රටේ කොයි තැනක හෝ වේවා මේ වෙනකොට සිංහල පිරිස් විදේශ රටවල පදිංචිලා ඉන්න පිරිස් ඉන්න ඒගොල්ලෝ තමන්ගේ දුවදරුවන්ට සිංහල භාෂාව කියන දේ උගන්වනකොට අයන්න කියන එක උගන්වනවා ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ කොහේ හිටියත් ඒක ඕගොල්ලෝමයි ඉගෙන ගන්න එකට වඩා වෙනස්ද චූටි උදාහරණයක් වෙනස්ද ඒගොල්ලෝ අපි රටට ඇවිල්ලා යමක් ලියන්න පටන් ගන්නකොට ඕගොල්ලෝ මම දන්න අයන්නායන විදියටම ඒ හැදතලෙම නේද ඒගොල්ලෝ පාවිච්චි කරලා ලියන්නේ අපිත් ඒක දැක්කම මේ කඳුර ගන්නවා නේද එතකොට එකම ජාතියකට අදාළ අනන්‍යතාවයේ භාෂාවේ හැමෝ දෙනාටම සමාන වූ පිළිගැනීමක් ඒකට තියෙනවා නේද? එතකොට මේ තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන එකම ගුරුවරයාගේ ගෝලිය වෙච්ච රටේ අපේ රටේ ඒ ගමේ ඒ ජනපදයේ මේ ලෝකේ ඒ රටවල ඉන්න පිරිසගේ සම්මාදිට්ඨි හැඩ කොටම ආර හැදලා තියන්නේ ඇයි?